श्रीलंका एक ये देश या उदेशा पहंदुरा नव श्रीलंका स्पर संविधान रेडियो श्रीलंका प्रेजेंटेड बाय स्पर न्यूजीलैंड සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ආයුබෝවන්. අද 2020 වර්ෂයේ අප්‍රේල් මාසේ 3 වෙනි සිකුරාදා. වෙන අවුරුදු වල නම් මේ වෙනකොට අපි සිංහල අවුරුදු ගීත හැම ප්‍රචාරය කරන්න පටන් අරගෙන ඒත් මේ අවුරුද්දේ සිංහල අලුත් අවුරුදු ගැන හිතන්නවත් හිතට එකලාසයක් නැහැ. ඒත් පුරුදු විදියට නෙවෙයි පටිගත කරන ලද සීසර ලංකා වැඩසටහනක් ඔස්සේ ඔබේ නිවහනට අදත් අප ගොඩ වෙන්නේ සෙනෙහසින් සොම්නසින්. ඔබේ පාළුව කාන්සිය පැයකට හෝ මගහැර ගන්න ඔබට යම් අවස්ථාවක් ලැබෙයි කියලා හිතාගෙන මේ අපිට තියෙන බොහොම සීමා සහිත පහසුකම් භාවිතා කරමින් අද වැඩසටහන අපි යොදාගත්තේ ලංකාවේ දැනට පවතින තත්ත්වය සහ ඇඳිරි නීතිය නිසා ගෙදරටම කොටු වෙලා ඉන්න අපේම අය ගැන කතා කරන්න. කාලයකට පස්සේ පවුලේ සමාජිකයෝ හැම දිනාටම එකම වෙලාවක එකම තැනක ඉන්න සිදුවෙලා. හැමෝටම එකම වෙලාවක කෑම බීම ගන්න, රූපවාහිනී වැඩසටහනක් නරඹන්න වෙලාවක් ලැබිලා. මේ වෙලාවෙවත් වසර ගානක් තිස්සේ අපෙන් ගිලිහි ගිය අපේ පවුල පවුල් සම්බන්ධතා මේ වැනි දේවල් ගැන හිතලා කොහොමද නැවත සතුටින් ඉන්න පුළුවන් විදියක් හොයාගන්නේ, එහෙම නැත්නම් මානව සම්බන්ධතා නැවත ඇති කරගන්නේ, පරිසරය දැනෙන දූදරුවන් බිහි කරන්නේ, මේ ගැන විස්තර මහින්ද ඔබට කියයි. ලොක්ඩවුන් කියන වචනය පාවිච්චි නොකළත් අපේ මව්බිමේ ඇඳිරි නීතිය කියන්නේ ලොක්ඩවුන් වගේම තමයි. රටවල් දෙකේම මේ කාල සීමාව තුළ යම් වාහන ප්‍රමාණයක් පාරේ තියෙනවා. නව ශ්‍රීලන්ත පොලිසිය කියලා තිබුණා සමහර අය රාත්‍රී කාලයට රයිඩ් එකකට කියලත් වාහනවල යනවා කියලා. ඒක තහනම් කරලා තියෙන්නේ දැන්. කොහොම වුණත් රටවල් දෙකේම අය ප්‍රවේශමෙන් ගෙවල් ඇතුළට වෙලා හිටියොත් මේ ව්‍යසනයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලයි විශ්වාස කරන්නේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් බඩු ගන්න එක ගැන රටවල් දෙකේම අය දැනුවත් වෙලා හිටියත් මේ සතියේ නොකඩවා පවතින ඇඳිරි නීතිය නිසා ලංකාවෙත් ලොක්ඩවුන් නිසා නව ශ්‍රීලන්තේ විශේෂ කතාබහක් ඇති වුණා මේ ඔන්ලයින් බඩු මිලදී ගැනීම සහ හෝම් ඩිලිවරි පිළිබඳව. ලංකාවේ ඉන්න අපේ මල්ලිලා කිව්වා අපි පොඩි කාලේ වගේ මාළුකාරයා එළවලු වෙලෙන්දා ඉස්සර අපි කිව්ව වට්ටි අම්මා කියලා ගෙදරටම බඩු ගෙනවිත් තිබුණා කියලා. වෙනසකට තිබුණේ ඉස්සර ආව කත්කාරයා වට්ටි අම්මා බයිසිකල් කාරයා වෙනුවට මේ අය ඇවිත් තිබුණේ මෝටර් සයිකල් ත්‍රී වීලර් පොඩි ලොරි වලින්. මාළු මාළු කියලා කෑගහනව වෙනුවට ගේට්ටුව ළඟට ඇවිත් හෝන් එක ගහලා තිබුණා. කලක් සද්ද නැතුව හිටිය චූන් පාන් වාහනත් පාන් බනිස් විකිණීම ආරම්භ කරලා ගෙවල් ළඟටම ඇවිත් ඒ ඇරුණම ඌබ ඊට්ස් වගේ සේවාවන් ෆුඩ් සිටි කීල්ස් වගේ තැන්වලින් ඇනවුම් කරන ආහාර ද්‍රව්‍ය ගෙවල් වලටම ප්‍රවාහනය කරන සේවාවක් පටන් අරගෙන තියෙන බවයි ආරංචි. නවසීලන්තේ ඉන්න අපට ඔන්ලයින් ෂොපින් දැනුනේ වෙනස් විදියකට. වෙනද වගේ ට්‍රොලියක් තල්ලු කරගෙන සුපර් මාකට් එකේ අයිල් එකෙන් අයිල් එකට නිදහසේ හෙමින් ඇවිදගෙන යන ගමන්, ගෙදරට සතියකට අවශ්‍ය බඩු ගන්නවා වෙනුවට අන්තර්ජාලය හරහා සුපර් මාකට් වෙබ්සයිට් වල ගෙදරට අවශ්‍ය කෑම බීම තෝරගන්න අපිට සිද්ධ වුණා. මේක ලේසි ක්‍රමයක්. ගෙදර ඉඳන්ම ඉල්ලනවා ලොරියකින් ගෙදරටම බඩු ටික ගෙනත් දෙනවා. ගෙදරින් එළියට යන්න ඕන වුණත් යන්න සුදුසු නැති මේ වෙලාවේ ලොක්ඩවුන් වෙලා ඉන්න ගමන් මේ විදියට වෙබ්සයිට් ඔස්සේ බඩු තෝරමින් සැරිසන එකත් නරක නෑ. අපේ තරුණ පරම්පරාව නම් බඩු ගන්නෙම ඔන්ලයින් බොහෝ විට. නවසීලන්තේ දවල් කාලයේ ওই විදියට ගෙවිලා ගියත් රාත්‍රිය බොහොම නිසංසලයි. ඊයේ පෙරේදා නම් හඳක් තිබුණා, තරුත් තිබුණා. රෑ අහස බලනකොට මට මතක් වුණා අපි පුංචි කාලේ අපි ගත කළ සුන්දර රාත්‍රී කාලයන්. හෝමාගම අපේ ගම පැත්තට විදුලි සම්බන්ධතාව ලැබුණේ 1960 ගණන්වල මට මතක විදියට. අපිට ඊට කලින් තිබුණේ චිමිනි ලාම්පු, කුප්පි ලාම්පු, පෙට්‍රොමැක්ස් වලින් ලැබෙන එළිය. ඒ කාලේ රැට කෑම කාලා හඳ තිබුණත් නැතත් අපි සේරම ඉස්තොපෝ වටේට තිබුණු කෙටි තාප්පේ උඩ, එහෙම නැත්තම් මිදුලේ බංකුවක් උඩ වාඩි වෙලා අහස දිහා බලන් ඉන්න පුරුදු වෙලා තිබුණා. වීදි ලාම්පු තිබුණු නැති නිසා අපට තාරකා එළි පවා විශේෂයක් වුණා. මට මතකයි අපේ තාත්තා ඒ වගේ රැට අපිට කියලා දුන්නා අහසේ තියෙන තාරකා රූප අඳුන ගන්න විදිය. නගුල, එහෙම නැත්නම් මහබල්ල, කුඩා බල්ල, ඒ වගේම හද්දින්නත් තරුබකුර. මට මතකයි මම පස්සේ කාලෙක අපේ පුතාටත් ඒව පෙන්නලා තියෙනවා නවසීලන්ත අහසේ. හඳ තියෙන දවස්වල සිරියාව ඉතිරෙනවා. අපේ වත්තේ තිබුණා සේපාලිකා මල්, ඇට්ටේරියා මල්. ඒ සුවඳ මට තාමත් මතක් වෙනවා. සේපාලිකා මල් ගැන මතක් වෙනකොට තවත් ගීතයකුත් මතක් වුණා. මේ අපේ තාත්තා වගේම රෑ කාලේ මිදුලට ඇවිත් හඳ තරු බලන්න කියලා දුවට කතා කරන තාත්තා කෙනෙක්. රත්නශ්‍රී විජේසිංහ ගීපද නිර්මාණය ගායනා කරන්නේ කරුණරත්න දිවුල්ගනි.
Eliyet a පවතින්
අයිබුවන් හිතවත් අසන්නනි, අපි අහන කියන බොහොමයක් දේවල් වල අපිට අතහැරෙන ඒ වගේම අපිට මගහැරෙන දේවල් බොහොමයක් තියෙනවා. ඒවා අපිට ඇහෙන්නේ තිරුම් යන්නේ නිවිහෙන හිල්ලේ ඒව ගැන හිතුවත් කල්පනා කළොත් පමණයි. ඒත් අපි ජීවන ඉතාමත්ම සංකීර්ණ ජීවිත තුළ ඒ වගේ නිවිහෙන හිල්ලේ කල්පනා කරන්නට තියෙන අවස්ථා ඉතාමත්ම අඩුයි. ඒත් දැන් අපිට ජීවිත කාලයකටම එක් වතාවක් පමණක් හමු වෙන ඒ වගේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. නවසීලන්ත විසින් ශ්‍රී ලංකේ අපි බොහෝ දිනකට මේ කාලය තුළ කරන්නට තියෙන්නේ තමුන්ගේ ගේ ඇතුළට වෙලා තමුන්ගේ පවුලේ සමාජිකයන් සමග විවේකයෙන් සිටීම. ඉතින් රජයේ බලධාරීන් ඉල්ලන්නේත් ඒකයි. අපිට කරන්න වෙලා තියෙන්නේත් ඒකමයි. ගෙදරට වෙලා ඉන්න. අපි හිතනවා මේ වෙලසරහන අසන ඔබ සියලු දෙනාටත් ඒ තත්ත්වය එසේමයි කියලා. ඉතින් ජීවිතේ අපිට ඇසුණු දේවල් ගැන ඒව ගැන නිවිරැන්නේ හිතන්නට කල්පනා කරන්නට වෙලාවක් තිබුණේ නැත්නම් ඉතින් මේ කාලය ඔබට ඒ දේවල් ගැන හිතට ඒවි. ඒ ගැන හිතන්න. ඒ ගැන දිගටම හිතන්න. ඔබගේ සිතිවිලි වලට ඔබගේ පෞලි සියලු දෙනාමත් එකතු කරගන්න. ඔබ සියලු දෙනාටම එකාන්දමකට හිතන්නට පුළුවන් වෙන කාලයක් ඒවි. ඉතින් දැන් මොහොතකට කලින් අපි අසා සිටිය ඒ ගීතය ගැන හිතුවොත් දුයකට පමණක් නෙවෙයි අපි හැමෝටම හිතන්න දේවල් ඒ ගීතය තුළ තියෙනවා. ඒක කොටසක් විතරක් ගත්තොත් ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේ. ඉතින් ඔබට පමණක් නෙවෙයි මුළු ලෝකයටම එක වගේ අමාරු අසීරු තත්ත්වයකට අද මුහුණ දෙලා තියෙනවා. මම හිතන්නේ ලෝකයේ සිටින සියලුම දෙනා එක විදිහට එක අවස්ථාවක හිතන කාලයක් මේ ඇවිල්ලා තියෙනවා. නවසීලන්තයේ බොහොම අවස්ථාවල වැදගත් වචන දෙකක් මේ දිනවල පාවිච්චි වෙනවා. මම හිතනවා අපි හිතන දේවල් අපි හිතිය යුතු දේවල් හැම දෙයක්ම වගේ ඒ වචන දෙක තුල අඩංගුලා තියෙනවා කියලා. මොකක්ද මේ වචන දෙක? Be kind. මම හිතනවා ඔබට ඒ වචන දෙක අසන්නට ඇති විවිධ අවස්ථාවල විවිධ මේ වසංගතය ගැන කතා කරන බොහොම අවස්ථාවල අන්තිමට හුඟ දෙනෙක් අතින් කියවෙන වචන දෙයක් තමයි ඒ Be kind. ඉලක්කක අපිට මේ වචන අමුත්තක් නෙමෙයි. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ඛාව අපේ ජීවිතවල මූලික පදනම වෙලා තිබෙනට ඕනේ. ඇත්තටම ඒක එසේමද? ඉතින් මම හිතනවා ඒ ගැන සිතන ඔබට තමුන් ගැනත් හිතන්න සිතෙනවා. එතනින් තමයි මම හිතන්නේ අපි පටන් ගන්න ඕනේ ලෝකයට යන්නට ඕනේ තමුන් ගැන හිතලා. තමුන්ගේ තමුන් හරහා තමයි අපි ලෝකෙ ගැන බලන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව මේ දින කීපයකට පෙර මතනේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා රූපවාහිනී ඉරිදා අයිබුවන් වැඩසටහනේ මනෝවිද්‍යාඥ මෝහන් පල්ලිගුරු සහ ආමන්ත් විජිසූරිය අතර කෙරුණ සාකච්ඡාවක සංවාදයක කියවුණු අදහස් කීපයක් අපි ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න තෝරගත්තා. හොඳයි, අපි ඒ ගැන අහලා අපි ඒ ගැන තවදුරටත් සිතන්නට බලමු.
ඔබතුමාගේ පත්‍රයවල තව දෙයක් අහන්න කැමති. මම දැන් අපේ සමාජය ගත්තට පස්සේ විශේෂම රැකියා කරන සමාජයේ ගැහණු පිරිමි ભેදයෙන් තොරව තමන්වම නොසලකා ආහාර ගන්න කාලයක්, තමන්ම නිග්ලෙක්ට් කරගන්නවා කියලා අපි කියන්නේ. තමන් ගැන සමහර අය තමන්ගේ සෞඛ්‍ය නොසලකා ආහාර කරනවා, සමහර අය ව්‍යායාම ජීවිතේට කරන්න ඒක සම්පූර්ණ නිරෝගීකම ගැන නොසලකා ආහාර කරනවා, ආහාර පාන ගැන නොසලකා ආහාර කරනවා. මේ අර අපතේ කිව්වා වූ අර ආර්ථික ඒ රේස් එකේ දුවල ඇතිවල තමන් ගැන මුකුත්ම නැහැ. සමහරවිට රැවුල කොන්නේ කපා ගන්නත් වෙලාවක් නැහැ තමන් ගැන. එහෙම හිත තමන් ගැන බලා ගන්න මේක කොයිතරම් හොඳ වෙලාවක්ද?
අමන්ත මාත්මණනි වගේ අපසරිමත්ණියනි වයිතාම සතුට වෙනවා ප්‍රථම මෙවැනි ආරාධනා කිරීම ගැන. ඒ වගේම අපිට ජීවිතයේ යම් යම් අවස්ථා ලැබෙනවා අපි කරපු කීප දේවල් ගැන නැවත සිතා බලලා අපිට ආරම්භයක් ගන්න. මං මුලින්ම සලකන්නේ මේ නැති වෙන ජීවිත ගැන අසනීප වෙන කට්ටිය ගැන දුක් වෙන ගමම්ම, ඔවුන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමම්ම. ඔබ කීවාසේ මේක අපි ගැන අපිට අපි දෙස නැවත හැරී බලන ලැබෙච්ච හොඳ කාල පරිච්ඡේදයක් කරගත්තොත් අපිට මෙතනින් එහා කාල පරිච්ඡේදයේ සැබෑවිම ජීවත් වෙන කාල පරිච්ඡේදයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ කීවාසේ අපි ඇත්තටම ජීවත් වුණාද කියලා අපි අපෙන් සමහර අහන්න ඕනේ නේද? අපි සමහර අපි කීතුන තින් ලুকু ගයක් හදාගෙන ණයක් කරගෙන අපි කරන්නේ මොකද්ද? මුළු දවස පුරා අර ණය ගෙවන්න දුවන එක තමයි අපි සමහරට කරේ. අර ඔබ කීවාසේ උදේ පාන්දර දරුවෝ නැගිටින්න කලින් එළියට ගිහිල්ලා දරුවෝ රැට නිදාගත්තට පස්සේ ගෙදරට ගොඩ වෙන තාත්තලම්මල තමයි සමහරලාට හිටියේ. ලෝකේ මහා ධනවතුන්ගේ දරුවන්ගෙන් වරක් ඇහුවම ඔබ මොනවද තාත්තගෙන් අම්මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ දරුවෝ ඉරදීප කොළවල බහුතරයක තිබුණේ අම්මට තාත්තට දවසක් මාත් එක්ක ගෙදර ඉන්න කියන්න. මාව කරේ තියාගෙන රවුමක් එක්ක යන්න කියන ඔන්න වගේ දේවල් තමයි තිබුණේ. ඒ නිසා සබා දහම විසින් අපිට පොඩි දඬුවමකුත් එක්ක පොඩි රිදවීමකුත් එක්ක ආපහු ආරාධනයක් කළා තිබෙනවා. ඒ ආරාධනය තමයි ඔබ සැබවින්ම ජීවත් වෙනවාද කියන එක ඔබෙන් අසන්න කියන කාරණය. ඒතර මේක ප්‍රශ්නයක් වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් වෙන්නේ මේ පවතින తত্ত্বය දිහා අපි බලන විදිය මත තමයි අපිට ඕන දෙයක් ප්‍රශ්නයක් වෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ. අර අපි කීවසේ අපිට වෙනස් කරන්න බැරි නම් යමක් අපි මේක මනෝවිද්‍යාව දෙකේ කියන if you don't like something change it, if you cannot change it change the way you think about it කියලා. අර ඔබ කියපු දෙයමයි. එක්කෝ අපි බලන්න ඕනේ මට මේක වෙනස් කරන්න පුළුවන්ද? හරිද මේක වටවෙනවා මට මේක වෙනස් කරන්න බෑ. මේක වෙනස් කරනවා නම් පිරිස් දැනට ඒ සඳහා ක්‍රියාව ඉන්න වෙනවා. එහෙනම් මම කරන්න ඕන එකම දේ මොකද්ද? මේ සිද්ධිය දිහා වෙනස් විදියකින් බලලා මම වෙනස් විදියක ප්‍රතිචාර දක්වන එක තමයි. ඒතර ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශ සෞඛ්‍යංශ රජය ඒකට සක්‍රීයව දායකත්වයේ සපයද්දී සිවිල් පුරවැසි විදිහට අපිට මේක දිහා බලන විදිය වෙනස් කරගෙන අපේ ජීවිත මේ මොහොත පාවිච්චි කරන්න පුළුවන් උනොත් වෙනස් කරගන්න මේක අපේ සටේ සමහරට හැරවුම් ලක්ෂ්‍ය බවට අපිට පත් කරගන්න පුළුවන්. හැබැයි මේක මහා කර්මයක් පවක් චික් විතර ගෙදර ඉන්න බෑ. මොන කර්මයක්ද මේ පවක් ගෙවන අයියෝ වෙච්ච දෙයක් මැරෙලා ගියා නම් ඒකත් එක්ක ජීවත් වෙන අපිනේ අප්පා කර්ම අර මැරෙනුම් හොඳයි නේ කියලා හිතුවොතින් මැරිච්ච මනුස්සය හොඳයි. අපි මොකද කරන්නේ? මැරි මැරි ජීවත් වෙනවා. ඒ නිසා අපි කරන්න ඕන දේ තමයි අමතමැතිතුමනි මේක දිහා සුභවාදීව බලලා ඒ කියන්නේ මේ දේ හොඳයි කියන එක නෙවෙයි. ඉතින් වෙච්ච දේ හොඳ නැහැ නං හොඳ නැයි කිය කිය හිටියකල මුකුත් වෙන්නේ නැහැ. සුභවාදීව බලලා අපිට දක්වන ප්‍රතිචාර ටික වෙනස් කරගන්න පුළුවන් වුණොත් මේක අපිට යම් කෙසේ යහපත් පැත්තකට හරව ගන්න පුළුවනේ. අපි හැමෝම දිනක මැරෙනවා තමයි. හැබැයි මම නිතරම කියන දෙයක් තමයි මැරිලා වැටෙනතුරු මැරෙන්න එපා. මම කියපු කරුණ ඉතින් ගැඹුරින් ගන්න ඕන. ඒ කියන්නේ මැරිලා වැටෙනතුරු මැරෙන්න එපා කියලා කියන්නේ සමහරු මැරෙන කලින් මැරෙනවා. කොහොමද මැරෙන කලින් මැරෙන්නේ? දැන් ඔබට ගෙදර ජීවත් වෙන එක එපා වෙලා නම් ඔබ මැරෙන කලින් දැනටමත් මැරිලා ඉවරයි. අර ඉන්දියාවේ ලේකකෙක් වරක් කිව්වා බොහෝ අය 75 දී මේ 25 දී මිය යනවා අය 75 දී භූමිදානය කරනවා කියලා. ඒක අදහස තමයි අපි අර ඔබ කියවසේ අපි එපා වෙච්ච ජීවිතයක් නම් ගත කරන්නේ අපි ජීවිතුන් අතරදීම මැරිලා. එනිසා අපි මේ කාලය පාවිච්චි කරමු සැබවින් ජීවත් වෙන්නට. අර ගියට මම හරි ආසයි ගිය නැවත සිහිපත් කරගෙන ඔබ ගාවට එන්නම්. අර පොඩි පුතුගේ සිනහ පැලයි, පොඩි දුවගේ කතා පැලයි, ප්‍රිය බිරිඳගේ සෙනෙහ විලයි මගේ නිවන, මගේ පැල්පතයි නේ මගේ නිවන. ඒතර බෞද්ධයෙකුගේ තියෙන උපරිම ආසාව තමයි නිවන, නිර්වාණය. ඒතර ඒක තමයි අවසාන සතුට. ඒතර මේ පිරිමියා කියන්නේ මොකද්ද? සැමියා කියන්නේ මොකද්ද? දරුවාගේ, දුවගේ, පුතාගේ, බිරිඳගේ මේ සෙනෙහේ දෝරේ ගලන මගේ නිවස තුළ මට නිවරවාණේ නිවන දැනෙනවා, සතුට දැනෙනවා. කටුමැටි ගැ බිත්ති පුරා නේද? ඒ කියන්නේ මොකද්ද? මේක සාමාන්‍ය ආර්ථික අපහසුතාවයක ගෙදරක්. හැබැයි ඔහු කියන මොකද්ද ඒ ගෙදර යට දැනෙන්නේ පියවිලි බුමුතුරුණු වගේ. ඒක නිසා මේ අවස්ථාවේ අපිට මේ පවතින සිද්ධීන් ටික දිහා බලන විදිය තරමක් වෙනස් කරගන්න පුළුවන් වුණොත් ඔබ ආස කරපු නොයස තුළ ගෘහය තුළ ඔබට දෝරේ ගලා යන සතුට සොයාගන්නට පුළුවන්.
පොඩිපුුවගේ සිනාවැලයි පොඩිපුතුගේ කතා පෙලයි පියගිරිඳ ගෙසෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි. පොඩිපුුවගේ සිනාවැලයි පොඩිපුතුගේ කතා පෙලයි පියගිරිඳ ගෙසෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි.
තත්ත්වය ප්‍රයෝජනට අරගෙන අපේ ගෙදර තුල අපට අතපසුණු අනන්තවත් වැඩ කටයුතු කොහොමද පණ ගන්නවන්නේ කියලා මට හිතනවා පෞලේ සමාජිකයන් හැටියට අපි අතර තිබිය යුතු කතා බහ ක්‍රියාකාරකම් හුඟක් දුරට වර්ධනය කරගන්නට පුළුවන් කියලා. බොහොම අවස්ථාවලදී ඒ අත්‍යවශ්‍ය පෞලේ කටයුතු විවිධ අන්දමේ සමාජ කටයුතු එහෙම නැත්නම් කාර්යාලයේ කටයුතු ආදී නිසා අතපසු වෙනවා. ඒත් අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ අනිවාර්යයෙන්ම අපේ පෞලේ කටයුතු වලට. සමහරු මේට එකඟ නොවනට පුළුවන්. ඒත් සමාජීය කටයුතු කළ යුත්තේ බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන්. ඒ සහභාගිත්වය වැඩි වෙන තරමට එක් අයෙකුට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් ඒ සමාජීය කටයුත්තේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට තරම් සහභාගිත්වයෙන් නැති වෙන්නේ එක්කෝ එකමතුකමේ අඩුපාඩුවක් නිසා, එහෙම නැත්නම් තමුන්ට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩ කටයුතු වැඩි වීම. ඉතින් මේ දේවල් ගැන හිතලා බලනකොට අපේ ප්‍රශ්න වලට එක හේතුවක් ඇටියට අපි අප විසින්ම ළඟා කරගෙන තිබෙන සංකීර්ණ ජීවන රටාව හඳුන්වා දෙන්න පුළුවන්. අපි නැවතත් අපේ පරණ පුරුදු සරල ජීවන රටාවට යනවා නම් අපේ ප්‍රශ්න රාශියක්ම අපට විසඳ ගන්නට පුළුවන් වෙනවා. එහෙන් අදස් කාලේ මේ ලෝකයේ දියුණු වන තාක්ෂණය අමතක කරලා යන්න ඕනේ කියන එක නෙමෙයි. ඇත්තටම ඒ තාක්ෂණයත් ඒ දුණු වෙන තාක්ෂණයත් අපේ ජීවිතයේ සරල බව තවත් වැඩි කරගන්නට උපයෝගී කරගන්න එකයි කියන එකයි අපි අදහස් කරන්නේ. කොහොමද දිනුන ලෝකය ගැන හොයලා බලනකොට මේ දිනවල ඔබට දකින්න පුළුවන් හැම දිනම වගේ සරල බව, සරල ජීවිතයක් හොයමින් යනවා. එහෙම නැතුව සංකීර්ණ තව ජීවිතය සංකීර්ණ කරගන්න ප්‍රමාණය අඩුවක් අපිට පේනට තියෙනවා. විශේෂයෙන්ම දියුණුවයි කියන රටවල ජීවිතන අපිට එය හොඳින්ම තේරෙනවා. හොඳින්ම අපිට පුළුවන් ප්‍රමාණාත්මක සංසන්දනය කරන්නට. බලන්න යනකොට මෝටර් රථය වෙනුවට බස්රිය, බයිසිකලිය, එහෙම නැත්නම් ඇවිදීම කෙරෙහි මේ අපේ නවසීලන්තයේ ජනතාව අතහිත යොමු කරනවා. දැන් ඒ ගැන හොයලා බලනවා. සෑහෙන ප්‍රමාණයකට ඒ පැත්තට යන බව අපිට හොඳටම පේනවා. එතකොට ප්ලාස්ටික් වෙනුවට ස්වභාවික කවුන්දරව හොයාගෙන යනවා. ඒ වෙන්න ඉපයුම් කරනවා. ඒ අපිට පැහැදිලිව පේනවා. ඊළඟට විවිධ සංකීර්ණ කැමවීම වර්ග වෙනුවට සරල කැමවීම වලට යන බලනවා. ඒ ගැන හොයනවා. අපිට ඒක පේනවා. ඉතින් මේව තුළින් මේ ලෝකයේ දැන් දැන් සොයාගෙන යන්නේ ඇත්තටම සරල බව. ඉතින් ඒ සොයාගෙන යන සරල බව කළමනාකරණය කර ගැනීම, සරලව කළමනා කර ගැනීම මම හිතන්නේ අපි විසින්ම කළ යුතු වෙනවා. ඉතින් අපි නැවතත් මේ අපේ පළමු සාකච්ඡාවේ ඉතුරු කොටසට යොමුමු.
මේ වෙලාවේදී තව දෙයක් තමයි අර කිසිම කාලසටහනක් නැතුව, ඒ කියන්නේ කිසිම මේ සලස්මක් නැතුව ඉදරින් එක්කත් ඉඳලා මේක නෙවනම ඔහේ ඉන්නවා. නැගිටින වෙලාවක් නැහැ. කන බොන වෙලාවක් නෑ. බඩගින වෙලාවට කනවා. මේදි මතන වෙලාවට නිදා ගන්නවා. හැරෙන වෙලාවකට නැගිටිනවා. දැන් එහෙම ගත කළ යුතුද මේ කාලේ? එහෙම නැතුව මේ කාලේ ඊට වඩා ප්‍රයෝජනවත් විදියට ගත කරන්න පුළුවන්. මොකද වැඩට නොගියා කියන එක සහ නිවාඩු වෙලා ගෙදර ඉන්නවා කියන එක අදහස් වෙන්නේ අපි ඔහේ නන්නස්තර වෙච්ච ජීවිතයක් ගත කරනවා කියන එක. නැත්තම් මොන හරි දෙයක් අපි සැලස්මක් තියෙන්න ඕනද?
ඉතාම වැදගත් ප්‍රශ්නයක් කමන්ත. මම ඉතින්ට එන්නට කලින් මට චුට්ටක් කර අප්සරි මෙතනිය මත කරපු ඔබ අහපු ප්‍රශ්නට උත්තරයක් දීගෙන ඉන්න ඉඩ දෙන්න. ඔබේ ප්‍රශ්නේ අසද්දිත් ඇයි උත්තර දෙද්දිත් ක්ෂණයකින් මට මගේ උපන් ගමට මගේ සිත ගියා. මම අපේ අම්මගේ තාත්තගේ කියන ගම්වල සාමාන්‍ය හැසිරීම ගැන පොඩි කතාවක් කියාගෙන ඉන්න කැමතියි. අපේ ගෙවල් වල ඉස්සර ගම්වල දවල්ට උයන වෙලාව ලං වෙනකොට තාත්තා ගුහාට නැගලා කොස් ගෙඩියක් කඩාගෙන එනවා. මට අද වගේ මතකයි. තාත්තා තමයි මේ කොස් ගෙඩියට කුණියක් ගහලා මේක වටේට අර කොස් ගෙඩියේ ලෙඩි ටික ගලවලා අහිනවා කියලා කියන එක පළාත්වල එක වචන තියෙනවා. මදුරු ටික ගලවන මේ වෙන් කරනවා. වෙන් කරාට වෙන් කරනකොට අම්මයි ගෙදර ඉන්න කට්ටිය එකතු වෙලා මොකද කරන්නේ? වටේට වෙලා අර කොස් මදුර වටේට තියෙන කෑල ටික ගලවලා ඊට පස්සේ කොස් මදුරු ටික සකස් කරලා හට්ටියකට දාලා මේක තමනුතර තාත්තගේ කොටසක් තිබුණා, අම්මගේ කොටසක් තිබුණා, ගෙදර ඉන්න මම පවා ඒකට දායකත්වයෙන් සැපයුවා. ඊට පස්සේ අපේ ගෙවල් ඉස්සර අපේ ගෙවත්තනේ සුපර් මාකට් එක ගෙවත්ත තමයි සුපර් මාකට් එක. ඇයි මේ වටේට රවුමක් ඇවිදලා ආවම ලුණු ටික වගේ සරල දේවල් ටිකක් හැර අනිත් සියල්ල ගෙවත්තේ තිබුණා. ඊළඟට තාත්තා පොල් ගහට නැගලා පොල් ගෙඩි ටික කඩලා ලිලි ගහන. ඒතර ගමේ කවුරුවත් අපේ තාත්තගෙන් ඇහුවේ නැහැ උඹ සමාජයේ වචනේ පාවිච්චි කරනවද කියලා. පාවිච්චි කරනවට උඹ ගෑනිට පොල් කඩනවද කියලා ඇහුවේ නැහැ. සමාජයේ වචනේ පාවිච්චි කරාට එහෙම කවුරුවත් ඇහුවේ නැහැ. මම මේ සමාජ මාධ්‍ය වල තියෙන වචනයක් වගේ පුටා ගත්තේ. පොල් ගහනවද කියලා ඇහුවෙත් නැහැ. ඒතර ඒක තාත්තා සැලකුවා, පියා සැලකුවා, ඔවුන්ගෙත් මේක ක්‍රියාවලියේ කොටසක් කියලා. එතකොට අපි වින්දනය කරන්නේ මොකද්ද? දැන් අපි මේක අපෝ සිහි කරනකොට මේ අපිට පුදුම වින්දනයක් තියෙනවා ඒ අතීතයේ සිහි කරාම. හැබැයි අමතමෙතුතුනේ අපේ දරුවන්ට මේ අතීතයේ අහිමි වුණා. මොකද දරුවා උදේ නැගිට්ට වෙලේ ඉඳලා එක දිගට යන්ත්‍රයක් වගේනේ හිටියේ. උදේ නැගිටින්නෙම කෑ ගහගෙනනේ ළමයෝ පාඩම් කරන්න අඳින්න යන්න වෑන්න කෙනවා කියන්නේ අපි පටන් ගත්තේ. ඒතර අපිට මේක මහා අර එතුමිය කෝණ කියන අදහසම හරියකම් ගයි. මේක අවස්ථාවක් අපේ දරුවන්ට අහිමි වෙච්ච ජීවිතය, ජීවත් වීම කියන එක. ආපහුවේ දරුවන්ට ලබා දෙන මේක අවස්ථාවක් අපි කරගන්නට ඕනේ. ඒ වගේම මන් දන්න ව්‍යාපාරික බවතෙක් මොබයිල් සුපර්සෙන්ටේන මන් දන්න ව්‍යාපාරික බවතෙක් ඉඳලා හිටපු ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් අපසර මෙතනියනේ. ඔහු හිටේ ගම මොකද කරන්නේ? අනුරාධපුර පොළොන්නරුව වැනි පළාත්වලට යනවා සාමාන්‍ය වාහනයක. ඒ කියන්නේ උඩ වාහන බඩ තියෙන සාමාන්‍ය වාහනයක. ගිහිලා නතර වෙන්නේ අර වන්දනාකරුවන් ගියාම නතර වෙන සාමාන්‍ය විශ්‍රාම ශාලාවක. කීවසේ යන ගමන් අර පුංචි කඩේක නතර වෙලා වඩයක් කාලා ප්ලේන් ටිකක් බොනෝ. ඉතින් මම ඔහුගෙන් ඇහුවා වරක්, ඇයි ඔබ ඉඳලා හිටලා එහෙම කරන්නේ? ඒතර ඔහු කියපු දේ තමයි, මොහන් අපි ගත කරපු සැබෑ ජීවිතය අපේ දරුවන්ට අහිමි වෙලා තියෙන්නේ. එයාලා මේ සාමාන්‍ය ජීවිතේ හුරු නොවුනොත් කවදා හරි මේක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සත්‍ය ජීවිතේ ජීවත් වෙන්නද මා ඔවුන්ට හුරු කළ යුතුයි කියලා කිව්වා. එතකොට අමතමෙතුමනේ නම් ඒකේ අදහස තමයි මේ අපිට ලැබිලා තියෙන අපේ දරුවන්ට සැබෑ ජීවිතේ මොකද්ද කියන එක උගන්වන්න ලැබිච්ච අවස්ථාවක්. වෙනදයි ලෝලු හතරක් පහක් එක කෑම කෑවනම් දැන් දරුවන්ට පොඩුදු කරන්න පන්ස් පොල් සම්බෝලයක් හදාගෙන බත් ටිකක් කන්න මම දන්නේ ඔබ කාලා තියද කියලා මම දන්නේ අප්සරා මෙතන ඔබ කාලා තියෙන්නේ මම හද්ද පිටසර ගමක උපන් කෙනෙක් මම පොන්ස් සම්බෝලයි බතුයි කාලා තියෙනවා ඒක ලැජ්ජ වෙනවන කාරණේ නෙවෙයි ඒක මාර රසක් තියෙනවා මම දන්නේ ඔබ උණු උණු බතුත් එක්ක
දැන් අර වෙන අධික ඒක ඒක ඉස්සර ඉස්සර වගේ
උරල් දෙයට උණු බත් ටිකක් එක්ක
ඔකට කියනවා කරොල්ල බැලලා දැම්මා කියලා මේ බඩ කිමින් වෙලා
උණු බත් ටිකක් එක්ක පොල් සම්බෝලයක් හදලා අරක එකතු කරමු කරවල කෑල්ලක් බදල ගත්තම ඒක සමහර විට අපි මේ කියන සුපිරි හෝටලයක තියෙන ආහාර වේලට වඩා පුදුම රසක්. හැබැයි මම දන්නේ නැහැ මගේ රටේ දරුවන් කී දෙනෙකුට උණු බත් වේලක් ගන්න අවස්ථාවක් ලැබුණද කියලා. මොකද මේ අපි ගත කරන අවිවේකී ජීවිතයත් එක්ක අපිට අවස්ථාවක් ලැබුණ නැහැ. ඒ නිසා මම ඔබේ ප්‍රශ්න දැන් එන්න හදන්නේ ආපහු මම කියන ඔබට මේක කාරුමේ අයියෝ වෙච්ච වැඩ කිකින්න තුව මේ දවස් 7-8 මේක තව දවස් 10ක් 15ක් අපි හරියට කළමනාකරණය කරොත් මේක දවස් 15කින් ඉවර වෙනවා. හරියට කළමනාකරණය කරොත් මම මේ රාජ්‍ය නියෝජනය කිරීමෙන් අදහස ප්‍රකාශ කරනවා නෙවෙයි මේක රටේ මිනිසුන්ගේ විනය මත තියෙන්නේ. මිනිස්සු හරියට විනයක් ඇතුව හැසිරෙන්නේ රජයත් කියනවා අවුරුදු සමහරකට කන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ලැබිච්ච මේක සදාකාලික තියෙන ප්‍රශ්නයක් නෙවෙයිනේ මේක විසඳෙනවා. ඉතින් මේ ලැබිච්ච දවස් ටික ඔබ නැති කරගන්න තුව කරන්න ඕනේ බිරිඳත් එක්ක, දරුවොත් එක්ක, සැමියොත් එක්ක, දෙමව්පියොත් එක්ක පුදුමාකාර සතුටකින් ඔබ මේ දවස් කීපයක් ගත කරා නම් ඔබ ජීවත් වෙන ජීවිතයේ සැබෑවට ජීවත් වෙච්ච කාල පරිච්ඡේදය බවට මේකපත් කරගන්න පුළුවන්. දැන් අමන්ත ඔබ අහපු ප්‍රශ්නේ මම දන්නේ නැහැ දැන් වෙලාව තියෙද කියලා. හොඳයි එහෙනම් ඒක ගම්මු. සැලැස්මක් නැතුව ජීවත් වෙනක හරි අපරාධයක්. මොකද මේ කාලයේදී අපේ තිබුණු සමහර හොඳ පුරුදු ඇතෑරෙනවා, නරක පුරුදු බෝ වෙනවා. මේ කාල පරිච්ඡේදය ඒකට පරිසම් වෙන්න ඕන. උදාහරණ දෙන්න වෙනද රැකියාවට යන කෙනෙක් උදේ 5ට නැගිටලා අවියල පිහලා වැඩ ටික කරගෙන 7 වෙනකොට ගෙදරින් පිටත් වුණා නම් දැන් සමහරට යා 8 විතර වෙලට නිදිනවා. මොකද ප්‍රශ්නයක් නැහැනේ. එතකොට හදාගන්නේ මොකද්ද නරක පුරුද්දක්. ඒ නිසා මේ කාලය කියන්නේ අපි අර කියන්නේ ඇතෑරලා දාලා ගත කරන්න ඕන කාලයක් නෙවෙයි. ඔබ හැම රැයක්ම නිින්දට යන කලින් හෙට දවසේ කරන්න ඕන වැඩ ටිකේ සැලැස්මක් හදාගෙන ඉගෙන හිතෙන් හරි සැලැස්මක් හදාගෙන මං කියන්නේ කොලියක් කරගෙන ලියන්න කියලා. උදේ මම කීයටද නැගිටින්නේ? නැගිටලා මම මුලින්ම මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ කියලා. ඒ නරක පුරුදු හොඳ පුරුදු නැති කරගන්නත් එපා, නරක පුරුදු හදාගන්නත් එපා. අපි කියමු ඔබට උදාහරණයක් දෙන්න මේ දවස්වල වැඩක් නැහැයි කියලා හිතාගෙන ඔබ උදේට නැගිටිනවා ටෙලිවිෂන් එක දිහා වාඩිලා ලෝකේ කීයක් මැරුණාද කියලා බලා ගන්නවා. හරිනේ ඊළඟට channel ටික මාරු කළ ඒ නිව්ස් එක නැවත නැවත අහනවා. එතකොට ඔබ මේක එක දිගට නරක ප්‍රවෘත්තිම අහන්න පටන් ගත්තොත් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන ජීවනාශ හා මරණාශ කියලා සංකල්ප දෙකක්. එතකොට පුජ්‍යලේක් තුල අවන්තමැතුමනි ජීවනාශය යටපත් වෙලා මරණාශය කියන්නේ ඍණාත්මක සිතුවිලි එක දිගට වර්ධනය වෙන වුණොතින් අපසරමැතුමනි සිදුවන දේ තමයි ආඩ ජීවත් වීමේ ආසාව නැතුව යනවා.
ඒකම බය කියන එක ඇතුළට
යනවා. ඇතුළට යනවා. ෆියර් කියන එක ඇතුළට එනවා. එතකොට එයාට මේ මුළු ජීවිතෙම එපා වෙනවා. එපා වුණාම මේ ප්‍රශ්නේ ඉවර වෙලා වැඩට යන්නේ ජීවිතේ මෙපා වෙච්ච සංසාරෙම කලකිරිච්ච මනුස්සයෙක්. ඒ මනුස්සයා ඵලදායි වෙයිද? ඒ මනුස්සයා ඵලදායි වෙන්නේ නැහැ. අපි හොඳින්ම තේරුම් ගන්න ඕන දේ තමයි රජය, ආරක්ෂකංශ, සෞඛ්‍යංශ මේ සටන ජයග්‍රහණය කරනකොට රටේ සමස්ත අනිත් ප්‍රජාව සූදානම් වෙලා ඉන්න ඕනේ ආර්ථික සටන ජයග්‍රහණය කරන්න. මේ සංකල්පය හොඳටම ගන්න මම ආපහු කියන්නම්. දැන් අපේ කාර්යභාරයේ තියෙන ගෙදෙට්ට වෙලා ආරක්ෂිතව සිටීමේ පමණයි. මේක හොඳටම තේරුම් ගන්න. අපිට වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. රජයේ කියලා තියෙන විදිහට සෞඛ්‍යංශ විදිහට කියපු විදිහට සතුටෙන් ගෙදරින් එච්චරයි තියෙන්නේ. ගෙදර ඉන්න එක අමන්ත කියන වගේ දුකක් වෙන්න බෑනේ. එහෙම වෙන්නේ කොහොමද? එහෙමනම් එක්ක ඔබ බැඳලා තියෙන්නේ වැරදි කියලා. මට කියනකො ගෙදර ඉන්න එක දුකක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් රස්සාව ගැන හැම මිනිස්සෙම කියන්නේ නේ අපසර මෙතනියනේ ගෙදර ඉන්න වෙලාවක් නෑ, දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නෑ, බිරිඳත් එක්ක කතා බහ කරන්න වෙලාවක් නෑ. මොකද්ද අප මේ ජීවිතේ රස්සාව 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 කියපු මිනිසුන්ට ඕන දැන් ගෙදර ඉන්න අවස්ථාවක් දීලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් gedara innaka karumayak කියලා ඔබ ආපහු ඔබේ ජීවිතය ගැන හැරිලා බලන්න ඕනේ. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මිනිස්සුකගේ වටින මෙතන ආරක්ෂිත තැන ගීනේ. නිවස දුකක් වෙන්න බෑනේ. දැන් ඔබ කරන්න ඕනේ එකම දේ නිවස තුල ජීවත් වෙන දවස් ටික සතුටින් ජීවත් වෙන ක්‍රම ටිකක් හදාගන්න එක පමණයි. කිසි කෙනෙක් කියන්න එපා gedara innaka මහා කරුමයක් කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට මං කියපු සංකල්පය අපව කිව්වොත් ඔබ මොකද්ද කරන්න ඕන දේ? ආරක්ෂකංශ, රජය, සෞඛ්‍යංශය මේ සටනේ බොහොම සක්‍රීයව පෙරමුණ ඉඳගෙන සටන් කරනවා. ඔබට තියෙන පසුපෙලෙන් ඉඳගෙන ආරක්ෂිතව සතුටින් ඉන්න විතරයි. හැබැයි එයාලා සටන ඉවර කරලා අපිට ආපහු සිවිල් සමාජයට නිදහසේ යන්න පුළුවන් වාතාවරණයක් ඇදුවම මගේ රටේ හැම පුරවැසියෙක්ම, හැම කොල්ලෙක් කෙල්ලෙක්ම, හැම ගෙදරක ඉන්න කෙනෙක් සූදානම් වෙලා ඉන්න ඕනේ ආර්ථික සටන ජයග්‍රහණය කරන්න. ඒ නිසා දවස් ටික නිකන් දියාරු වෙලා යන්න අරින්න එපා. සැලසුමක් එක්ක අපි වැඩ කරමු. ඉදිරි කාල පරිච්ඡේදය
මොනවාගේ සැලසුමක්ද අපි දාත තියෙන්න ඕනේ?
හොඳයි. දැන් ගෙදර දැන් අපි අර වරක් ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා අමතමෙතුමනි ඔබ කරන දේ ඒ ආකාරයෙන්ම කරගෙන ගියොත් ඔබට ලැබෙන ඒ ආකාරයෙන්ම ප්‍රතිඵල ඔබට වෙනස් ආකාරයක ප්‍රතිඵල අවශ්‍ය නම් ඔබ කරන දේවල් වල වෙනසක් කරගත යුතුයි.
අනේවා.
ඒතර අපි ගොඩක් අර අවිවේකී ජීවිත ගත කරද්දී ඇත්තටම අපි අර පුරුද්දට ජීවත් වෙනෝ මිසක්ක අපි ජීවත් වෙන විදිය ගැන අපිට හිතන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒක.
ඔව්.
මේක ඔබට ලැබිච්ච කාල පරිච්ඡේදයක් බවට පත් කරගන්න පුළුවන්. මේ කරපු දේවල් එහෙමම කරගෙන ගියාට කමක් නැද්ද? නැත්තම් ඒවයි වෙනසක් කරගන්න ඕනද කියලා හිතන. ඒ කියන්නේ සිතන්න කාල පරිච්ඡේදයක් බවට මේක පත් කරගන්න කියන එක තමයි ඒක යෝජනාව. ඊටමතරම මේක ප්‍රායෝගික මට්ටමින් කෙනෙකුට කරන්න පුළුවන් කරුණු විදිහට යෝජනා කරොත් මෙන්න මේ වගේ දේවල් ටිකයි. එකක් අපි ගමු උදාහරණ විදිහට කලමනාකරුවෙක් කියන කෙනෙක් ගමු. අපි මේක පොඩ්ඩක් වැඩසටහන කලින් සාකච්ඡා කරා. කලමනාකරුවෙකුට වෙනදා යා ගොඩක් කලකට තමගේ කාර්ය මණ්ඩලයෙන් වැඩ ටාස්ක් ඔරියන්ටඩ් කියලා අපි කියන කෙනෙක් වැඩම තමයි ඉල්ලුවේ. එතකොට අතෑරෙනවා සබදතා. සබදතා තමයි අතෑරෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ කෙනෙකුට කලමනාකරුවෙකුට පොඩක් දුරකතනේ අතට අරගෙන තමුගේ කාර්ය මණ්ඩලයට කෝල් එකක් දාලා මතුම කරගෙන අහනොත් කොහොමද කෑවද කරදරයක් එහෙම නෑ නේද කියලා මෙහෙම වචන ටිකක් ඇහුවම මොකද වෙන්නේ අර කලමනාකරුවේ කාර්ය මණ්ඩලය අතර තියෙන බැඳීම වැඩි වෙනවා. එහෙම නැතුව මේ දවස් ගානම මුකුත් සම්බන්ධතාවයක් නැතුව ඉඳලා ආයිත් වැඩට ගියාම මේ එක්කෙනා එක්කෙනා නිකන් අඳුරන්නේ නැහැ වගේ ඔයා මගේ ටීම් එකද කියලා තමයි අහන්න වෙන්නේ. එහෙම කරන්න නැතුව එතකොට අර පොඩ්ඩක් උදේට කෝල්ස් ටිකක් නිකන් ඇමතුම් ටිකක් අරගෙන සම්බන්ධතා ටික පවත්වාගෙන යන්න පුළුවන්. තොර රජය දිගින් දිගටම කියනෝනේ අර නිවසේ සිට වැඩ කරන කාල පරිච්ඡේදය බොඩ මේක පත් කරගන්න කියලා. ඒක නිකම්ම නිකම් වචනයකට ගන්න හොඳ නෑ. ඇත්තටම ලෝකේ සමහර දියුණු රටවල මේ ෆ්ලෙක්සිබල් අවර්ස් කියන සංකල්පයක් තිබෙනවා.
සමහර වර්කින් ෆ්‍රොම් හෝම් කියන
එක ප්‍රායෝගික දෙයක්. වර්කින් ෆ්‍රොම් හෝම් කියන එක ප්‍රායෝගික දෙයක්. එතකොට ඇත්තටම මම ඔබෙන් කරන ඉල්ලීම තමයි වෙනදා වගේ උදේට නැගිටලා මූණකට හොදගෙන දුමක් ඇඳගෙන ඔබේ හැම ගෙදරකම සාමාන්‍යයෙන් අඩුගානේ රැකියාව කරන අයගේ ගෙදරක තමුන්ට කියලා පුංචි තැනක් ඇතිනේ වාඩි වෙලා තමුගේ රස්සාවේ කටයුතු ටිකට පැයක් විතර අයින් කරන්න. මොකද අපේ රටේ සමහරුන්ගේ සංකල්පයක් තියෙනවා අපි මේ ලොක්කන්ට වැඩ කරනවා කම්පැනිස් වල වැඩ කරනවා කම්පැනි අපෙන් හූර හූර ගන්නවා මේවා අයින් වෙන්න ඕනේ මම සමහත දියුණු වෙන්න බෑ දියුණු වෙන්න බෑ. චීනෙට ගියොතින් චීනි මිනිස්සු කවදාවත් කියන්නේ නැහැ ලොක්කට වැඩ කරනවා කියලා. චීනෝ කියන්නේ රටට වැඩ කරනවා කියලා. ජපානෙට ගියොතින් කවදාවත් ජපනය කියන්නේ නැහැ අපි මේ කම්පැනිස් වලට වැඩ කරනවා කියලා. ඒකට කියන්නේ රටට වැඩ කරනවා කියලා. මගේ රටේ ජනතාවගේ රැකියා කරන කට්ටියගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. අපි කම්පැනිස් වලට වැඩ කරනවා නෙවෙයි, අපි ලොක්කන්ට වැඩ කරනවා නෙවෙයි, අපි රටට වැඩ කරනවා.
තා තමන්ට වැඩ කරගන්න.
තමුන්ට වැඩ කරගන්න. ඉතින් තමුන් හොදට වැඩ කරලා ඒකේ ඵලදායිතාවය වැඩි වෙනකොට තමුන්ට මේ ප්‍රතිලාභ වැඩි වෙන්නේ. උදාහරණයක් දෙන්නම් අපි නිකමට හිතමුකෝ යම් කිසි රැකියාවක් කරන කෙනෙක් රැකියාව කරද්දී තව කීප දෙනෙක්ගේ උදව්ව ඕන වෙනෝනේ යටේ වැඩ ටික කරගන්න. අපි කියමු උදාහරණයක් විදියට කෙනෙකුට පුවත් පතක දැන්වීමක් පළ කරන්න තිබෙනවා. අපි කියමු මාකටිං සෙක්ෂන් එකේ හෙඩ්. හැබැයි මේ කන්සෙප්ට් එක ලියන්නේ කෙනෙක්. ඇඩ් එක හදන්නේ තව කෙනෙක්. මේක පත්‍රයට යවන්නේ තව කෙනෙක්. අර කට්ටිය අර වැඩ ටික සේරම කල් ඉවරනකම් මෙයාගේ වැඩේ කරගෙන බලන් ඉන්නෝනේ. දැන් මේ කලමනාකාරවරයට මේ දවස්ෙක ගෙදර ඉන්නකොට අනිවාර්යයෙන් මේ කට්ටියට ලැප්ටොප් එකක් හරි පරිගණකයක් තියෙනවා. ඔය මට්ටමේ කෙනෙකුට. එයාට පොඩ්ඩක් ග්‍රැෆික් ඉගෙන ගන්න පුළුවන් නම් පිටපත් ටිකක් ලියන්න ඉගෙන ගන්න පුළුවන්. කොච්චර සොෆ්ට්වෙයාර්ස් තියෙනවද ඒ ටික අධ්‍යයනය කරගත්තොත් එයා ඊළඟ මේ දවස් ගාන ඉවරල වැඩට ගියාම කවුරු හරි එනකම් බලන් ඉන්න ඕනේ නැහැ. තමන්ට තමාගේ වැඩ ටික කරගත හැකි. ඒ වගේම එක රැකියාවකට කොටු වෙලා හිටපු තරුණයෙකුට තරුණියකට මේ දවස් ටිකේ වැඩ ටික පාවිච්චි කර මේ අවස්ථාව පාවිච්චි කළා. එයාගේ කුසලතා ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. අපි ඒකට කියනවා මල්ටි ස්කිල් කියලා. නිතරම තනි කුසලතාවයක් තිබෙන කෙනාගේ වඩා බහුවිධ කුසලතා තියෙන කෙනාගේ වටිනාකම වැඩි. අපි කියමු උදාහරණයක් විදියට යම් කිසි කෙනෙක් මේ දවස් ටික පාවිච්චි කළා සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරගෙන සිංහල ටයිප් සෙටින් පුරුදු වෙනවා. මේක සිංහල රටක් නේ කොච්චර තාම ජාතික භාෂාව සිංහල. එතකොට අපි ඉංග්‍රීසියෙන් වැඩ කරාට අපිට ගොඩක් වෙලාට ලිපියක් කියද්දි සමහරවිට සිංහල ඕන වෙනවා. එයා කීබෝඩ් එක හුරු කරගත්තොත් හොඳට වේගෙන් සිංහල ටයිප් කරන්න මේ දවස් 16 15 ඉවරල වැඩට යනකොට යන්නේ කුසලතා හීන වූ කෙනෙක් නෙවෙයි කුසලතා තව පරිපූර්ණ කරගත්ත කෙනෙක්. මම මුළු දවසෙම මේව කරන්න කියලා කියන්නේ නැහැ. හැබැයි අර කාලයෙන් යම් කාලයක් අයින් කරන්න මේ දේවල් කරන්න. ඒ වගේම ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේ දවස් ටිකේ පොඩි කාලයක් අයින් කරන්න පුළුවන්. තමුගේ ව්‍යාපාරයේ තියෙන මට්ටමට වඩා ඉහළට ගන්න මොනවද මම කළ යුත්තේ? මොනවද මට තව අලුතෙන් පටන් ගත හැකි ව්‍යාපාර? මොකද්ද මගේ ව්‍යාපාරයේ කළ යුතු වෙනස්කම්? ඒ වගේම මේ රටේ මම පුදුමකාර සතුටුයි. මේ රටේ කොල්ලෝ කෙල්ලෝ තරුණ තරුණිය බලන කොච්චර නව උත්පාදක දැන් කරනවද කියලා මේ දවස් ටිකේ අපි ගොඩාක් දේවල් ආනයනය කරේ චයිනා චීනෙන් නේද? ගොඩක් දේවල්. ජාතික කොඩිය බෞද්ධ කොඩියේ සිට අපි ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ. හැබැයි බලන්න මගේ රටේ තරුණ තරුණ කොච්චර දක්ෂතා තියෙනවද කියලා. මේ වෙනකොට ලංකාවේ මුකාවරණ නිෂ්පාදනය කරන්න පටන් අරගෙන ඉවරයි. අපිට ඒක නිෂ්පාදනය කළ හැකියි කියන්නේ. එතනින් නෙවෙයි වෛද්‍ය උපකරණ වෙන ජීව ආධාරක උපකරණ මේ වෙනකොට විශ්වවිද්‍යාලවල තරුණ දරුවෝ හදලා Facebook වල දාලා තියෙනවා. හදලා තියෙනවා. ලෝකේ කොහෙවත් නැහැ එකම ජීව ආධාරකින් එකසරට 4 දෙනෙක් ජීවත් කරවන්න පුළුවන්. මේ වෙනකොට මම දුටුවා එක රෝහලක එකසරට 4 දෙනෙක් ජීවත් කරවන්න පුළුවන් විදිහට එක ආධාරකින් නිර්මාණ කරනවා. නිකමට හිතෙන්නේ නැද්ද අපේ රටේ මිනිස්සු කොච්චර දක්ෂද කියලා?
මෑගේ හිරිකඩු පිපෙන මතක් වෙනකොට කොච්චර දක්ෂද අපිට ඒක පාවිච්චි කරන්න ඕනුනේ නැහැ හැම තිස්සෙම මතක තියාගෙන අභියෝගාත්මක අවස්ථාවලදී තමයි ජාතින් ඇතිවීම හෝ නැතිවීම තිරණය වෙලා තියෙන්නේ
හරියටම
මේ කරුණ හොඳට ගන්න ඕනේ ඒ කියන්නේ ජීවිතවල අපිට එනෝනේ අභියෝග රටවලට එක්කෝ ඒ අභියෝගයෙන් ඒ ජාතිය නැත්තටම නැති වෙනවා එක්කෝ අලු ගසල දාලා නැගිටිනවා ජපානි මොකද උනේ හිරෝෂිමා නාගසාකි බෝම්බය තමයි ජපාන් වූ ආශිර්වාදය බවට පත් කරගත්තේ අලු දූවිලි ගියා හැබැයි අලු දූවිලි මුතේ මොකද කරන්නේ ජපනු අපහු නැගිට්ටා ඉස්සර ජපානයේ නිර්මාණ නිෂ්පාදනවලට ඒව රටවලට යැව්වම අපි ওই චයිනවල අහන කාලයක් තිබුණනේ චයිනද කියලා ඔබ දන්නවද ජපානයේ නිෂ්පාදනවලට ඉස්සර ඇහුවේ ওই ජපාන්ද කියලා කියන ගණන් ගත්තේ නැහැ අද මොකද කියන්නේ මේඩ් ඉන් ජපාන් කිව්වම තමයි ඒකට වටිනකමක් තියෙන හැබැයි අර උන් පුංචියට පටන් අරගෙන ඒක අඛණ්ඩව කරගෙන 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 ගිය පිටේ ප්‍රතිවලේ මොකද ජපනා හපන කියන තැනට ආවා
मार्ग जीवित उदाहरण अब अभी दखल तीन दंग लोके पड़ी प्रवणता व्यक्ति ना एक पुज्जले तमंगे मौलिक रख्या लवण वेट अमतर तम सुलू आदाय मार्ग एक्को देखा अमतर पवत्ता तम अपीट अलुद्या अब मेक मेवागे काले कदी तमय इसम तो करना पुलवांग मेवा काले तो मेवागे मूल पुराण पुलवांग
මම හරි සතුටුයි ඔබගේ ওই සිතුවිලි ගැන ඔබේ සිතුවිලි ඇත්තටම හරි පොහොසත් ඒකෙන් මම මම මේ බොරුවට වර්ණාවක් කරනව නෙවෙයි මම මේ වැඩසටහන පටන් ගන්න කලින් ඔබත් එක්ක කතා කරුවොත් අපර කීප දේක කිව්වා ඒක අපි කියනවා අපි නිතරම ඇත්තට අවවාදයක් විදිහට දෙන දෙයක් තමයි තනි ආදායමකට යැපෙන්න එපා කියන එක එද අපි හැමතිස්සෙම කියන ඕන දෙයක් කරද්දී දෙවෙනි සැලැස්මකත් අපි බීම් ප්ලෑන් කියලා මේ දෙවෙනි සැලැස්ම කියලා කියන්නේ ප්ලෑන් ඩී කියලා කියන්නේ දෙවෙනි සැලැස්මක් තියෙන්න ඕන කියලානේ එතකොට මේ තනිය ආදායමක් මත යැපෙන එක හරි අවදානම්. එතකොට ඉස්සර ගෙවල් වල මිනිස්සු මම දන්න හොඳටම සාමාන්‍ය මට්ටමේ ඈත ගම් වල ගෙවල් වලට මේ කොරෝනා කියන එක දැනෙන්නේවත් නැහැ. දැනෙන්නේවත් නැත්තේ ඇයි? ඔවුන් වත්තේ පිටින් දෙන් ජීවත් වෙන්නේ. ඔවුන්ට එළියට යන්න තියෙන අවශ්‍යතාවය හරීම අඩුයි. ඔවුන්ට අර දැනන්නේ තමුගේ දරුවා නගරේ ජීවත් වෙනවා නම් ඒ දැනීම මිසක් මේක එච්චර යාට කාණක්වත් නැහැ. එච්චර දැනෙන්නේ නැත්තේ අර වත්ත ශාස්ත්‍රීයයි. එතකොට යාලට ඒ ආදායම් ටික එතනම තිබුණා. එතකොට ඔබ කරන්න ඕන දේ තමයි එක් සංකල්පෙ හුඟක් වැදගත් ඔබේ මූලික ආදායම් මාර්ගයේ මේ විදියටම තියෙන අතරේ ඔබ දෙවන හා තුන්වන ආදායම් මාර්ග ගැන හිතන්න ඕනේ. ඒ තුන්වන ආදායම් මාර්ග අපි කියනවා අර ප්‍රථම ආදායම් මාර්ගයේ ඇක්ටිව් කියන්නේ ඔබ සක්‍රීයව ක්‍රියාවේ යෙදීම තුළින් උපයන ආදායම් මාර්ගය. දෙවන හා තුන්වන ආදායම් මාර්ග වෙන්න ඕනේ ඔබ ක්‍රියාත්මක වෙනව නෙවෙයි ඔබේ වෙන වෙන ක්‍රමවේදරහා ඒ ආදායම් ටික එන්න තෝරන. උදාහරණයක් විතර ගත්තොත් ඔබේ ගෙදර කාමරයක් හදලා ඒ කාමරය ඔබ කෙනෙකුට කුලියට දීලා තිබ්බනම් ඒක ඉනැක්ටිව් ඉන්කම් සෝස් එකක්. ඒ කියන්නේ අක්‍රීය ආදායම් මාර්ගය. ඒ කියන්නේ ඔබ සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. හැබැයි ඔබ අර ආයෝජනය කරලා තිබෙන්නට ඕනේ.
ගොඩක් ආර්ථික ප්‍රශ්න වලට හේතු වෙලා තියෙනවා මේක.
ඔව්. හා හස්සාවට ගොඩක් දෙනා බනින්නේ තෝකනේ. බනින්නේ ඇයි? අර ලැබෙන ආදායමට වඩා වියදම් ටික හදාගත්තම බොස් නරක මිනිහා විදිහට තමයි පේන්නේ. ඇත්තට මෙතන ආයතනයේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ අපේ වියදම් රටාවේ හා ආදායම් මාර්ගවල ප්‍රශ්නයක් තියෙන්නේ. ආදායම් මාර්ගවල ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබ හැකියාව කරන්නේ සැමිය නම් බිනද උහේ නිකන් උයලා පිහලා විතරක් gedera ඉන්නේ නැතුව මං කියන්නේ ඒක නරකයි කියන එක නෙවෙයි මම ඒක රගය කරනවා හැබැයි බිනද අඩු ගානේ මැහුම් ගෙතුම් වැඩ ටිකක් පුරුදු වෙලා තිබ්බනම් ඇයත් පවුලට යම් කිසි ආර්ථික දායකත්වයක් ලබා දෙන කෙනෙක් වෙනවා. ඒක දෙවනි ආදායම් මාර්ගය. ඒක දෙවන ආදායම් මාර්ගය. ඊට පස්සේ අපි නිකමඩ හිතමු අපිට ආදායම් උපයන්නත් පුළුවන් ආමතමෙද තුමනි වියදම් අවම කරන්නත් පුළුවන්. අපි නිකට හිතමු ගෙදර අහක දාන මගේ පුළුවන් නම් මුහුණු පොතට එන්න මම පොඩි දුසල පොඩි දාපු පෝස්ට් එකකට මම දැක්ක හුඟාක අය මේ දවස් ටිකේ මොනවද යාල කරලා තියෙන වැඩ කියලා පින්තූර දාලා තියෙනවා. අපි නිකමඩ හිතමු ගෙදර ඉස්සර ගම්වල මගේ ගම්වල අමත මෙතුමනේ තේ ටික ඉස්සර අපි ගෙනාවේ තේ කොළනේ තේ කොළ තේ පැකට් නෙවෙයි. එතකොට මේ තේ ගොට්ටට මේ තේ කොළ ටික දාලා මේකෙන් දෙතුන් සැරයක් තේක බීලා ඊට පස්සේ මේ තේ කොළ ටික අරගෙන ගිහලා මොකද කරන්නේ පැලයක් මුලට තමයි දැම්මේ. මගේ තාත්තා මට අද වගේ මතකයි කෑම ටික කාලා පිඟාන හොදලා මේ වතුර ටික තරස් ගාලා එළියට වීසි කරේ නෑ. මේක ගෙනහිලා ගේ වටේ හිටවල තියෙන පැලයක් යට තමයි දැම්මේ. අපි මිනිස්සු ඒ තරම් සකසුරුවන් ඉස්සර. අපි ඉස්සර ගහක් යට වැටෙන කොස් ගෙඩියක් කවදාවත් ගහ යට කොළු වෙලා ගියේ නෑ. ඒක ගහෙන් වැටෙන කලින් කඩාගෙන ඇවිල්ලා වේලට අරගෙන ඊට පස්සේ මොකද කරේ? කොස් මදුරු ටික තම්බලා වේලක් වේලෙන් එළියට දා. මේකට කිව්වා අටු කොස් කියලා.
එපස කොස්සටික තම්මල ලුණු දාලා වේලන ගතම දන්න ඔබ කාලා තිනද කියලා ඒ බාගෙට වේලිච්ච කොස්සටයක් කනකොට පුදුම රහත් වෙනවා දෙමන් කාලා තියෙනවා එනි අවුමේ පේන ඒක නිස්සර හැම ගෙදරකම මිදුල කියන්නේ බැලුවම මහ පුදුම සස්ත්‍රීකයි එක පැත්තක ගොරකටික වියලෙනවා එක පැත්තක මේ කොස්සටටික වියලෙනවා අතකොටුව බැලුවම ඒක පිරෙලා තියෙන්නේ මේ සස්ත්‍රීක යුගයට අපි ආපහු යන්න ඕන ඉතින් එහෙම ආර්ථිකයක් තිබ්බනම් නේද අපිට මේව එච්චර ප්‍රශ්නයක් නෙවෙයි තා හුඟාක් යෝජනා තිනෝ අඩුම ගානේම යලි යලි ආමන්ත්‍රණය කරනවා ඔබට එනවා ආමන්ත්‍රණය කරනවා මේ කාල පරිච්ඡේදයේ පාවිච්චි කරන ගෙදර අයත් එක්ක ඔබට තියෙන පුංචි පර්සන් 6ද 7ද 8ද 10ද මේක වටේට වවන ඔය ගලවන්න මල් විතරක් පිපෙන කොළ හැඩ ගසේරෝම ගලවලා ඕකේ නිවිතේ පැලයක් මුකුණු වෙන්න ටිකක් දමල වෙලක් බෝංචි වෙලක් මාළු මිරිස් පැලයක් හිතෝ ගත්තොත් ඔබට කඩෙන් ගේන්න වෙන්නේ හාල් ටිකයි ලුණු ටිකයි විතරයි ගහේ පොල් තියෙනවා නම් ගහේ මිරිස් තියෙනවා නම් හාල් ටික තියෙනවා නම් ලුණු ටික අරගෙන ඇවිලා ඕකෙන් හරි අපිට ජීවිතය පවත්වාගෙන යන්නට
ඔබ අසා සිටියා විවිධ අන්දමේ යෝජනා අදහස් පිළිබඳව. මේ විවිධ අදහස් ඔබ වෙත යොමු කරන්නට අපි බලාපොරොත්තු වුණේ කොරෝනා වෛරසයේ බලපෑම නිසා නිදහසේ කල්පනා කරන්නට අවස්ථාවක් ලැබී ඇති ඔබගේ සිත් තුළට විවිධ අන්දමේ අදහස් ඇතුල් කරන්නට. මේ කියවන දේවල් සහ අදහස් වලින් යම්කිසි පුංචි අදහසක් ඔබ තුළට පැන නගින්නට පුළුවන්. ඔබ කාලයක් තිස්සේ නවසිරන්තේ පදිංචි සිටින කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ මෑතකදී පැමිණ රැකියාවක් කරමින් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉතාමත් මෑතකදී පැමිණ තවමත් සුසු රැකියාවක් සොයමින් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ශ්‍රී ලංකාවේ නාසිරන්තිර පැමිණ ශිෂ්‍යයෙක් වෙන්නට පුළුවන්. ඒ එකක්වත් නැත්නම් ඔබ තවම රැකියාවක් නොකරන ඒත් හැකියාවක් ඇති ගෘහිණියක් වෙන්නට පුළුවන්. මේ ඔබ සැමටම අලුත් ප්‍රයෝජනවත් යමක් කරන්නට ප්‍රයෝජනවත් යමක් ඉගෙන ගන්නට ඒ දේවල් වැඩි දියුණු කරගන්නට එහෙමත් නැත්නම් ඔබ තරමේ දියුණු සත්වයක නැති යමෙකුට අතහිත දෙන්නට යම් කිසි අදහසක් ඔබ තුළ රෝපණය කරන්නට හැකි වුණා නම් ඒකයි අපේ බලාපොරොත්තුව. හොඳයි දැන් අපි ඉදිරිපත් කළ අපේ සංවාදයේ අවසාන කොටසට සවන් දෙමු. ඊට පස්සේ අපි මේ වැඩසටහන නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඉස්සර මේ කල ලයිට් එක නැවත්තුවේ පොලිසියෙන් ඉන්නවද බලලා රතු තිබුණා දැම්මා පොලිසියෙන් ඉන්නවද බලලා දැම්ම හිතන එහෙම නෑ. දැන් රතු ලයිට් එක තියෙනවා නම් අනිවාර්යෙන් කෙනෙක් නවත්තන 99.9%ක්ම ඕනම කෙනෙක් රතු ලයිට් එක නවත්තන මුලදී එක නීතියක් දැන් හැබැයි ඒක ජීවන රටාවක් බවට පත් වෙලා තියෙනවා. කවුරුත් රතු ලයිට් එක පහු කරගෙන යන්න යන නෑ. ඒ නිසා අර අප්සරේ කිව්ව දෙයට අපි මූලික වශයෙන් දැනනවා. ඉතින් මේ කාර්ය කරදරයක් මට එක්කඟ වෙන්න ඕන මට යටත් වෙන ඕන මට කී කරන්න ඕන කියලා. හැබැයි ඒක කාලාන්තරයක් කළාට පස්සේ ඒක ජීවන රටාවක් බවට පත් වෙනවා. ඔබ ජපානයේ උදාහරණයක් ගත්ත නිසා මම හිතන්නේ අර ඒ නීති වලින් ගන්න තිබුණේ හදන්නත්. හැබැයි දැන් ඒක ලයිෆ් ස්ටයිල් එක. ඒක මේ දේවල් අපි ජීවන රටාව බවට පත් කරගත්තොත් ඊට පස්සේ දැනෙන්නේ නැහැ මේකනේ.
අපි ඕනම දෙයක් සතුටෙන් බාර ගන්නව නම් මනෝවිද්‍යානුකූලව ඒක වේගෙන් අපේ වෙනවා. නැත්නම් ඒක අපේ පුරුද්ද බවට පත් වෙනවා. එතකොට ඔබ කරන්න ඕන මේ සිදුවෙන වෙනස්කම් වල යහපත් දේවල් දෙස සුභවාදීව බලන එකයි. දින 21ක් අපි ඕනම දෙයක් කරන් ගියොත් ආමන්ත වැතුම් මේක අපේ පුරුද්ද බවට පත් වෙනවා. ඒතර මුල් කාලයක අමාරුයි. ජපානයට ගියොත් ජපානයේ ඒ විනය කියන එක 15 පන්තියේදී දරුවා තුල ඇති කරනවා. උදාහරණයක් විදිහට ජපානයේ පන්ති කාමරේ පිරිසිදු කරගෙන ගුරුවරයා තුළු දරුවෝ විසින්. එතකොට එයාලට ඒක තවත් කෙනෙක් විසින් කරන්න ඕන වැඩක් නෙවෙයි. ඒ දරුවා ගෙදරත් ඇවිල්ලා ඒක කරගන්නවා. පුංචි කාලෙම එයාලට පුරුදු කරනවා පාවහන් ටික තියන්න ඕන තැන මොකද්ද කියලා. එතන පුංචි කාලේ ඉඳලම යාලේ පිළිවෙල කෙනෙක් ඉගෙන ගන්න. එතකොට ඒ පිළිවෙල කැඩුවොත් තමයි එයා එතන නොගැලපෙන පුජ්ජලේ බවට පත් වෙන්නේ. මොකද ඒක සමස්තයේ ඒකඟතාවය. ඔබ කියපු අදාසරමන් හරිම ඒකඟයි. එතකොට අපි කතා කර හිටියේ මොනවද කරන්න ඕනද කියන එකනේ. මට මේ මම අවසර දෙන්න තව යෝජනා කීපයක් කරන්න. මොකද අපිට කරන්න පුළුවන්. අපි කියමු මෙහුන්ගේ තුන් මොනව හරි පොඩි ව්‍යාපාරයක් කරගෙන ගියපු අම්මා කෙනෙක් ගමගේ හිටියා. දැන් ඒ අම්මට පුළුවන් පුතා ගෙදර ඉන්න හන්දා පුතත් එක්ක එකතු වෙලා තමුන්ගේ ව්‍යාපාරේට පොඩි Facebook page එකක් හදාගන්න. අම්මා මේ තාක්ෂණය දන්නේ නැහැනේ. කොල්ලා දන්නෝ. දැන් පොඩි එකෙක් ගෙදර ඉන්න වෙනද කියන්නේ මොකද අම්මා කියන වාරයක් පස්සේ ඔයාලා හැමතිස්සෙම කියන්නේ මොකද ඉඩ නැහැ වෙලාව නැහැ. දැන් එහෙම කියන්න බෑනේ ගෙදර ඉන්නේ. දෙන්න එකතු වෙලා අම්මට පුළුවන් වුණොතින් තමුගේ පුංචි ව්‍යාපාරයට Facebook එකේ පොඩි page එකක් හදාගන්න. මොකද දැන් ඉස්සරහට එන්නේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන යුගයක් ඉන්නේ. ඒතරාර ව්‍යාපාරය නැති වෙන්නේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ කාල පරිච්ඡේදය ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි YouTube channel එකක් හදාගන්න. අනුන් මත කවුරු හරි එක හදාගන්න බලන් හිටියනම් තමුන් විසින් මේක නිර්මාණය කරගන්න පුළුවන්. මම චුට්ටක් මේ පොතක් අරගෙන ආවා. මට හිතුණා මේ පොතේ තියෙන අදහස මේ වෙලාවේ සමාජගත කරොත් හොඳයි කියලා අපිට මෙතනියනේ. මේක ලියන්නේ නිකොලාය් ඔස්ට්‍රොස්කි කියන සෝවියට් දේශයේ නිර්මාණය සෝවියට් රුසියාවේ නිර්මාණය වෙන පොතක්. මේ පොත ලියන යුද සෙබලා යුද්ධයේදී ඒ කියන්නේ රටේ තිබුණු දේශීය අරගලයේදී ඊටම බරපතල විදියට අසනීප වෙලා එක්තැන් වෙනවා.
මේ පොත ලියන කාලය වෙනකොට ඔහුගේ ශරීරය වැඩ කරන්නේ නැහැ. ඔහු ඇඳේ හාන්සේර තමයි ඉන්නේ. ඔහු ක්‍රමයක්ද මතක තියාගෙන ඒකෙන් අපේ භාෂාවෙන් කියනනම් ශරීර සම්පූර්ණයම අප්‍රාණිකම අපි පැරලයිස් කියලා කියන්නේ අප්‍රාණික පැත්තක් අතර කරන සම්පූර්ණයම අප්‍රාණිකයි. ඔහුගේ වැඩ කරන්නේ හිත පමණයි. එතකොට ඔහු මොකද කරන්නේ? අර තමුගේ මුළු ජීවිත කාලයේදීම මොහොන දොනු අද්දකීම් ටික ලියන පටන් ගන්නවා. ලියන පටන් ගන්නවා. කොහොමද ලියන්නේ? ඔහු ඒකට ක්‍රමයක් හදාගන්නවා. ඔහුගේ අත් ඉහළට එහෙම ඔසවන්න බෑ. ඒ ක්‍රමය තමයි කාඩ්බෝඩ් එකක අකුරු ටික කපා ගන්නවා. අපි කියන්නේ අච්චු කපනවා කියලා. අච්චු විදිහට කපා ගන්නවා. යටින් සුදු පාට කොළ ටිකක් පවුලේ කවුරු හරි කෙනෙක් තියෙනවා. පැන්සල් 6-7ක් උල් කරලා මෙතනින් තියෙනවා. එතකොට මේ තරුණයා මොකද කරේ? තරුණ කාලේ මම ඇඳේට වැටෙන්නේ. තරුණයා මොකද කරන්නේ? රැය පහන් වෙනතුරු අර මේ හැඩ කපපු කොටු වස්සට පැහැන යවලා හිමින් පැන්සල දාලා හිමින් සරේ ලියමින් තමයි මේ පොත ලියන්නේ. මේ පොත භාෂා 200කට පරිවර්තනය වෙනවා. මේක ශ්‍රී ලංකාවේ සිංහලෙන් පරිවර්තනය කරලා තිනු වාහනේ පන්නරේ ලැබූ හැටි කියලා. මම නිකමට ආරාධනා කරන්න පුළුවන් නම් මේ පොත කියවගන්න කියලා. මේ පොත ලියන ලේඛකයා එතකොට කවුද? ඇඳේ එක්තැන් වී සිටින රෝගියෙක්. හැබැයි මේ පොත නිසා ඔහු මොකද වෙන්නේ? ජාත්‍යන්තර කීර්තිමත් මහා ලෝකෙට සේවයක් කරපු පුජ්‍යලෙක් බවට පත් වෙනව විතරක් නෙවෙයි, එතනින් එහාට මුළු ජීවිතෙම ඔහුගේ වෙනස් වෙනවා. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. හැබැයි ඔහු ලෝකෙට ඉතුරු කරලා ගියපු ආදර්ශයේ පණිවිඩය හරි වටිනවා. මගරටේ බහුතරයක් ජනතාව මේ වගේ මට්ටමකට වැටිලා නැහැ. දින 6-7ක් ගෙදර ඉන්න කියලා විතරයි. හරිනේ මේ මනුස්සයා මෙච්චර මට්ටමකට පැතලා පොතකුත් ලිව්වා නම් මොකද්ද අපි මේ කරන්නේ? දවස් 10-15ක් ගෙදර ඉන්න කිව්වම
එතකම මේ අපිට කතා කරන්න වෙලාව දැන් ඉවර වෙලා තියෙන අතර මේ ලියන්න පුළුවන් හැකියාව තියන අය ඉන්නවනේ. දැන් පාසල් කාලේ කවි ලියපු, කෙටි කතා ලියපු, නව කතා ලියපු ඔක්කොම රැකියාවේ ඊටපස්සේ රැකියා කරන්න ඊටපස්සේ ඔක්කොම නැති කරලා බලන් හිටියන ඕන හොඳ වෙලාවක් තියෙනවා. අපෝ කවියක් ලියන්න, නිසදසක් ලියන්න, පොතක් ලියන්න, කෙටි කතාවක් ලියන්න, අර ඔබතුමා කිව්වා වගේ හොඳට මේ කෙටි කතාව හරි නව කතාව හරි මුද්‍රණය කළා ඊටපස්සේ අපි කියන්නේ අර හොඳට නැගලා ගියොත් එහෙම ලොකු ආදායම් මාර්ගයක් කරලා තියෙනවා. ඔබ නොහිතපු අර KFC වගේ බ්‍රෑන්ඩ් එකක් හැදිලා එමු නැත්තම් වෙනත් පැත්තකට යන්නත් පුළුවන්. ඒ වගේ අලුත් දේවල් කරන්න උත්සාහ කරන්න කාලයක් බවට මේක පත් කරගන්න.
හොඳයි, මම හිතනවා මේ දිනවල තමන් තුළ අලුත් අදහසක් ඇති කරගන්නට හිතක් පහළුම අයට සුවිශේෂී අදහස් කීපයක් ඒ අන්තිම කොටසෙන් ඔබට ලැබුණා කියලා. ඒ තමයි ලියන්න පුරුදු වෙන එක. එහෙම නැතිනම් ලියන පුරුද්ද වැඩි දියුණු කරගන්න එක. අපි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය අසා සිටින අපේ ආදරණීය ශ්‍රාවකෙන්ගෙන් වැඩි දිනෙක් ශ්‍රී ලංකාවේ සිට මෙහි පෙමින දූපතුන් සමග විශ්‍රාම සුවයෙන් ජීවිතය ගෙවන අපගේ වැඩහිටියෝ. තමගේ ජීවිත අත්දැකීම් අනික් අයගේ ප්‍රයෝජන සඳහා ලිවීම මම හිතන්නේ මගේ පුද්ගලික මතය හැටියට නම් ඉතාමත්ම වැදගත් අදහසක්. එයින් අනික් අයට ලබා ගන්නට පුළුවන් අත්දැකීම් ඉතාමත්ම වැදගත්. ඔබ අසා සිටියා ඒ රුසියානු ජාතික නිකොලායි ඔස්ට්‍රෝස්කි යුදසිබලා. හිත පමණක් වැඩ කළ අතිශයින්ම නිර්භීත මිනිහෙක්. භාෂා 200කට පරිවර්තනය වූ වානේ පන්නරිය ලැබු හැටි කියන පොත අපි ආදර්ශයට ගත යුතුයි කියලයි මම හිතන්නේ. නිකොලායි ඔස්ට්‍රෝස්කි ඇත්තටම ඔහුගේ සියලුම අවයව, ඒ කියන්නේ ඇස් දෙක පවා අකර්මණ්‍ය පුද්ගලෙක්. ඇත්තටම ඒ මහතා අන්ධ පුද්ගලෙක් හැටියට තමයි ඒ පොත ලියලා තියෙන්නේ. දැස නැති, දෑත නැති, දෙපා නැති, සිත පමණක්, වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සිත පමණක් ඇති පුද්ගලෙක්. ඔහු මේ යන විට අවුරුදු 32යි. යුද්ධයටත් ගිහිල්ලා, යුද්ධයට රන් කරලා, තමන්ගේ මේ ශරීරය අකර්මණ්‍ය කරගෙන ඇඳකට වැටිලා අවුරුදු 32 වෙනකොට පොතක් ලියලා තවත් පොතක භාගයක් දිනනකොට තමයි ඔහු මේ ගියේ. ඉතින් මේ දිනවල ඔබ ගත කරන නිහඬ රැයි ඔහු ගැන හිතන්න. ඔහු ඒ වගේ සිරගෙන දෑස් දෙපා, දෑස් අක්‍රීව සිරගෙන ලියු පොත ගැන සිතන්න. ඔබටම ඔබගේ ආත්ම ශක්තිය ගැන කොයිතරම් බලගත් හැඟීමක් එනවද කියලා හිතන්න. ඉතින් මම හිතන්නේ සිංහල අකුරු පරිගණක ලිවීම, ඒ වගේම ජීවිතේ ඒ තුළින් ජීවිත අලුත්ම මේ අගයක් ඇති කරන්න පුළුවන් තමුන්ගේ අත්දැකීම් අනිකයගේ දැනගෙන ඉබස් ලියන්න පුළුවන් නම් මම හිතනවා මේ කොරෝනා වෛරසය ගැන යම් කිසි හොඳ පිළිවෙලක් වෙන්නට පුළුවන්. ඉතින් අපි හිතනවා ඔබ සියලු දෙනාටම කිසිම කරදරයක් නැති නිරෝගී මාස කිහිපයක් ඉදිරියේ ගත ගන්න ලැබේවා කියලා ASM විවාගිර අපි නිතර ප්‍රාර්ථනා කරනවා. නැවතත් ඉතින් ලැබෙන සතියේ ඔබ හමුනතුර අපි මේ ආයුබෝවන් කියන්න ඔබගෙන් අවසර ගන්න සූදානම් වන්නේ. ඉතින් වැඩසටහන පටන් ගන්නකොටම පටන් ගත්තේ අපි නිහඬ නිසල රැයකින්. ඒවගේම අවසන් කරන්නත් බලාපොරොත්තු වෙන්නේ නිහඬ නිසසල රැයකින් මේ විශාරද නන්දා මා.
තියෙන්නේ සමගැනීමේ සහ වෙන්වයාමේ නිමේෂය. අද වැඩසටහනට අපි යොදාගත් හඬපට ලබාගත්තේ ජාතික රූපවාහිනී සේවයේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සීසර ලංකා නිෂ්පාදනය පටිගත කිරීම සහ ඉදිරිපත් කිරීම මහින්ද අත්තනායකගෙන්. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්වයාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.